SBS Radio.
SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තත්ත්වීති කතා බහක් කිරීම ආරම්භ කරමු. සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින් ශ්‍රී ලංකාවේ සිට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් ජුරිතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ඊයේ සිදුවුණු සිදුවීම් දෙකක් කෙරෙහි අපේ මූලික අවධානය යොමු වෙනවා. මේ සිදුවීම් දෙක හේතුවෙන් මේ වෙනකොට යම් ඇඳිරි නීතිය පැනවීමකුත් මේ කලහකාරී තත්ත්ව සමනය සමතයකට පත් කිරීමේ ක්‍රියාදාම සිදුවෙමින් තියෙන ආකාරයත් අපිට වාර්තා වෙනවා. එකක් තමයි කුලියාපිටිය ප්‍රදේශය, අනිත් එක හලාවත ප්‍රදේශය. මේ ප්‍රදේශ දෙකේ මේ කලහකාරී සිදුවීම් ඇතිවෙන්නට බලපාපු හේතු මොනවාද සහ දැන් මේ වෙනකොට එම ප්‍රදේශ දෙකෙහි පවතින තත්ත්වය කොහොමද මනෝජ්?
විශේෂයෙන් දිලෘක්ෂේ කුලියාපිටිය තත්වයේ රාත්‍රියේ ඇතුළු සිදුවීමක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකමක් නිසා කුපිත වූ තරුණ පිරිසක් කුලියාපිටිය නගරයේ කලාකාරී ලෙස හැසිරීම නිසා යම් සිදුවුණු තත්වයක් පාලනය කරන්න පොලිස් ඇදිරිණිය පැනවුවා. එය කුලියාපිටිය බිංගිරිය දුම්මන සූරිය කියන ප්‍රදේශවලට පවතින ආකාරයෙන් අද උදෑසන 6 දක්වා පොලිස් ඇදිරිණිය ක්‍රියාත්මක වුණා. මේ වන විටය දැන් අවසන් වී තිබෙනවා. අනෙක් සිදුවීම සිදුවුණේ හලාවත ප්‍රදේශයේ ඊයේ උදෑසන මුස්ලිම් ජාතික තරුණියක් තමන්ගේ ෆේස්බුක් පිටුවේ සටහන් කරලා තිබෙනවා hina වුණොත් අඬන්න සිද්ධ වේවි වගේ ප්‍රකාශයක්. මේ සම්බන්ධයෙන් තරුණයන් පිරිසක් කලබල වෙලා ඔහු හලාවත නගරයේ වෙළඳසැලක් පවත්වමින් හිටපු පුද්ගලෙක් ඔහුගේ වෙළඳසැල ආසන්නයට ගිහිල්ලා යම් ආකාරයෙන් කලාකාරීව හැසිරුණු නිසා ඒ තත්ත්වය පාලනය කරන්න හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය පැනවුණා. ඒ ක්‍රියාත්මක වන්න නියමිතව තිබුණේ අද උදෑසන 6 පමණ වරතෙක්. නමුත් ඊයේ සවස් වරුව වෙන විට ඒ තත්ත්වය යහපත් වීම නිසා උදෑසන 4ට පොලිස් ඇඳිරි නීතිය අවලංගු කරා. ඒ වගේම මේ තරුණයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමකුත් සිද්ධ වෙලා තියෙනවා.
කුලියාපිටිය සිදුවීම සිදුවුණේ ඊයේ බොහෝ රාත්‍රියේ කාලයේදී ශ්‍රී ලංකා වේලාවෙන් ගත්තාම. නමුත් ඊට මදක් කලින් තමයි ඔය හලාවත සිදුවීම සිදුවුණේ. එනිසා හලාවත සිදුවීම පිළිබඳව යම් නිල නිවේදනයක් මේ වෙනකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකරුවන් ගුණසේකර මහතා නිකුත් කරලා තියෙනවා. අපි ඒ කෙරෙහි අවධානය යොමු කරමු. නමුත් මේ වෙනකන් තාමත් කුලියාපිටිය සිදුවීම පිළිබඳව නිල ප්‍රකාශයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිකුත් කළා නැහැ. මේ හලාවත සිදුවීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරුවන් ගුණසේකර පළ කරපු අදහස,
මේට මූලික හේතුව වෙලා තිබුණේ හලාවත නගරයේ පුද්ගලයන් දෙදෙනෙක් එකිනෙකාට දොස් පවරා ගනිමින් මුහුණු පොත හරහා සිදුවුණු බහින් බස් වීමක් දුර දිග යාම. මෙහිදී එක් පාර්ශවයක පුද්ගලයෙක් විසින් සමාජ මාධ්‍ය වෙත ඒ බහින් බස් වීම අතරතුරදී මුදවා හැර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට ප්‍රදේශවාසීන් එම පුද්ගලයාට අයත් වෙළඳසැල අසලට එක්රැස් වීමත් සමගම නොසන්සුන්කාරී තත්වයක් හලාවත නගරය තුළ ඇති වුණා. මේ තත්ත්වය පාලනය කිරීමට හලාවත නගර සීමාවට බලපැවැත්වෙන ලෙසට පොලිස් ඇඳිරි නීතියත් පැනවීමට සිදු වුණා. ඒ වගේම මේ ප්‍රශ්නගත වූ ප්‍රකාශය මුදාහරින ලද තැනැත්තාව අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කළා. ඒ පුද්ගලයා බසාර් වීදිය හලාවත ලිපිනයේ පදිංචි අබ්දුල් හමීඩ් මොහමඩ් හස්මත් නැමැති වයස අවුරුදු 38ක් වූ පුද්ගලයෙක්. ඔහු සම්බන්ධයෙන් හදිසි අවස්ථා රෙගුලාසි සහ ඒ අදාළ නෛතික ප්‍රතිපාදන යටතේ කටයුතු කරනවා.
හොඳයි, දැන් ඊළඟට අපි කතාබහ කරමු දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තත්ත්වය කොහොමද කියලා. අපි දන්නවා දවසින් දවස විවිධ තොරතුරු අපිට වාර්තා වෙමින් තියෙනවා. පුද්ගල අත්අඩංගුවට ගැනීම, විමර්ශන කටයුතු, අවියයුද අත්අඩංගුවට ගැනීම, එතකොට දරුවන් පාසල් වලට යැවීමේ ප්‍රවණතාවේ අඩුවීමක් පිළිබඳව වන තොරතුරු, රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනතාව තුළ යම් යම් උස් පහත් වීම තියෙන වග තමයි අපිට එක එක ජනතාව ප්‍රකාශ කරන අදහස් වලින් ගම්‍ය වන්නේ. ඇත්තටම ලංකාවේ මේ වෙනකොට තියෙන ආරක්ෂක තත්ත්වය කොහොමද? අපි ටිකක් ඒ පිළිබඳව කතා බහ කරමු මනෝජ්. මොනවද ඔබට වාර්තා වන්නේ?
දැන් රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව යම් පහවරුවක් ලබා දීලා තිනවා. ආරක්ෂක ලේකම්වරයා, හමුදා ප්‍රතිවරයාදී එකම වැඩ බලන පොලිස් ප්‍රතිවරයා මේ කණ්ඩායම් මාධ්‍ය ඔස්සේ දැන් යම් පහවරුවක් කරලා තිබෙනවා. ඒ ආරක්ෂක විධිවිධාන කරකරලක දෙන්නේ වෙන්දාමින් සුපුරුදු ජීවිතයට අවතීර්ණ වන්න ගැටලුවක් නැති බව, මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, සැකසයික ස්ථාන පරීක්ෂා කිරීම බොහොමයක් මෙවට අවසන් කරලා තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයට අවතීර්ණ වන්න පුළුවන් කියලා විශේෂයෙන් වැඩ බලන පොලිස් ප්‍රතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ඒත් එක්කම හමුදා ප්‍රතිවරයා ප්‍රකාශයන් නිකුත් කරා. විශේෂයෙන් දැන් අද 13 වෙනිදා අද දවසේ ශ්‍රී යම් ප්‍රහාර කිහිපයක් සිදුවේද කියලා බියක් ඇති වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් යම් ආකාරයකින් නිවේදන හුවමාරු වෙලා තිබුණා ලංකාවේ ස්ථාන කිහිපයකදී යම් සිදුවීම් සිදුවේ කියලා. නමුත් ඊයේ දිනේ වන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රටේ සමස්ත ආරක්ෂා පිළිබඳව සලකලා බලලා මේ ප්‍රචාරය අසත්‍ය ප්‍රචාරයක් කියලා සඳහන් කරලා තිබුණා. ඒ අනුව අද දවසේම බියක් අපි ඇති කරගත යුතු නෑ කියන පොරොන්දු ආරක්ෂක අංශ ලබා දුන්නා. අත්තරංගුවට ගන්න අවශ්‍ය පුද්ගලයන් සහ සිද්ධිය සම්බන්ධයෙන් 99%ක්ම වැඩ කටයුතු අවසන් බව තමයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. එරින්ද සුපුරුදු ආකාරයෙන් නැවත දෛනික කටයුතු ආරම්භ කරන්න පුළුවන් බව, පාසල් ආරම්භ කිරීම සහ ව්‍යාපාර කටයුතු ආදී දෛනික කටයුතු වලට ආයමත් ලැබුරු වෙන්න පුළුවන් බව තමයි ආරක්ෂක අංශ සහතික කරලා තහවුරු කරලා ප්‍රකාශ කරන්නේ.
ඔව්, දැන් ඒ අතරතුරේදී තවත් විශේෂිත කාරණයක් පිළිබඳව නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙකු විසින් හෙළිදරව් කරනු ලැබුවා. විශේෂයෙන්ම ඊයේ දවසේදී පවත් වුණ සර්වාගමික නායකයන්ගේ ප්‍රමුඛත්වයෙන් යම් කිසිවු හමුවක්. එහිදී බස්නාහිර පළාතේ උතුරු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා කලින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණු ප්‍රජා පොලිස් කමිටු පිළිබඳව අවධානය යොමු කරමින් යම් කිසිවු දේශනයක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම එල්ටීටී ත්‍රස්තවාදයේ පැවතුණු කාල සීමාවේදී පොලිසියත් එක්ක මහජනතාව සමග තිබුණු මේ සමීප සම්බන්ධතාව නිසා ආගන්තුක පුද්ගලයන් සහ සැක කටයුතු පුද්ගලයන් පිළිබඳව තොරතුරු ඉක්මනින් පොලිසියට ලැබුණා. නමුත් පස්සේ වැනි වූ තත්වයක් තිබුණේ නැති බව තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා තිබුණේ. මේ ඔහු ඒ සම්බන්ධව නැවත වතාවක් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සඳහන් කර සිටි ආකාරය. මේ බස්නාහිර පළාතේ උතුරු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා,
ලෝකයේ හැම දියුණු රටකම මෙන්න මේ ප්‍රජා පොලිස් කමිටු කියලා කියන ගමේ කමිටු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගමේ මේ ක්‍රියාත්මක වෙන ප්‍රජා පොලිස් කමිටු ඉතාම ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. මේවා නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ පොලිසිය පරීක්ෂණ පැවැත්වුවා. ප්‍රහාරකයා පල්ලිය ඉඳලා කිලෝමීටර 1යි මීටර 800 දුරයි නිවසක මොහුගේ නවාතැන් පොළ වෙලා තියෙනවා. මාස දෙකහමාර කලින් ඔහු මේ නිවස මිලදී අරන් තිනවා. මේ වගේ සිදුවීම් 2009 කලින් යුද්ධේ කාලේ අපිට ඕන තරම් තියෙනවා. ඒ වගේ බැට කාලය වරලා අපි හොඳ ක්‍රමයක් ඒ කාලේ හදාගත්තා සිවිල් ආරක්ෂක කමිටු කිරිවලා. ඒ සිවිල් ආරක්ෂක කමිටු වල අපිට මතක ඇති අපි එදා මේ ගමක් ගමක් ගාන ගිහිල්ලා කිව්වා ගියක් කුලිය දෙනවා නම් පොලිසියට කියන්න. ගෙදර කෙනෙක් නමතන් ගන්න පොලිසියට කියන්න කිරිවලා. නමුත් මේ සියරම අපිට 2009 පස්සේ අමතක වෙලා ගියා.
දැන් පසුගිය සතියේදී විවිධ පුද්ගලයන් සිදු කරපු ප්‍රකාශ පිළිබඳව තියා ආන්දෝලනාත්මක වාතාවරණයක් ගොඩනැගෙනවා අපි දුටුවා. ඒනුත් ප්‍රධාන ස්ථානයක් ගන්නවා දැන් මේ මුස්ලිම් පල්ලි ආශ්‍රිතව අත්අඩංගුවට ගන්නා වූ මේ කඩු පිහි කිනිසි වගේ මේ වගේ ආයුධ සම්බන්ධව සිදු කරපු ප්‍රකාශ. යම් මුස්ලිම් නියෝජනයක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළා තිබුණා මේ කඩු කිනිසි වගේ දේවල් අත්අඩංගුවට ගැනීම මේ වගේ දේවල් රූපවාහිනියෙන් පෙන්වන්නට එපා කියන කාරණාව. මේකටත් විශාල සමාජ මතයක් ගොඩනැගෙමින් පවතිනවා අපි දැක්කා. දැන් මේ පිළිබඳව තියෙන වාතාවරණය කොහොමද? දැන් මේ පිළිබඳව ආරක්ෂකාංශ වගකිවයුතුංශ මේ සම්බන්ධයෙන් නම් ප්‍රතිචාරයක් දක්වලා තියෙනවද? ජනමාධ්‍යයට ඇත්තටම මේවා පෙන්වන්නට මේ වෙනකොට තහනම් කරලා තියෙනවද? මොකද්ද වාතාවරණය?
ඔව්, විශේෂයෙන් පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්විච්ච සාකච්ඡාවකදී රාජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ තිබුණා මෙවැනි සුවඳීම් පිළිබඳව අත්අඩංගුවට ගැනීම පිළිබඳව තුරුතුරු ප්‍රදර්ශනය කරන්නට ජනතාවට පෙන්වන්න එපා, ඒ අනුව සමාජයේ අනිසි ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන් කියලා. නමුත් පෙරේද දවසේ රජී සත්‍ය අධ්‍යක්ෂවරයා ආයමත් ප්‍රකාශයක් කරමින් නිවේදනයක් ඉදිරිපත් කරනවා. එහිදී සඳහන් වෙන්නේ මාර්කට් එකේ වාරණයක් සිද්ධ කරලා නැහැ, ඒ හින්දා එහෙම වාරණ මේ තත්ත්වයක් ලංකාවේ නැහැ කියලා. නමුත් සමාජ ආයතන ප්‍රධානීන්ගේ සාකච්ඡාවට සහභාගී වූ මාධ්‍යවේදීන් සහ ආයතන ප්‍රධානීන් යම් ආකාරයෙන් සංසන් කිරීමක් කරා රජ කොත්ය අධ්‍යක්ෂවරයා මෙහෙම ප්‍රකාශයක් මෙහෙම ඉල්ලීමක් සිද්ධ කරා කියලා. මේ සිද්ධිය වැඩි වශයෙන්ම සිද්ධ වුණේ පෞගේ දිනවල අරෝගක් කිව්වගේ ආගමික ස්ථානවලින් පල්ලිවලින් කඩු කිනිසි ආදී කැටෙන දේවල් අත්අඩංගුවට ගැනීම, ඒවට පුත්තලින් විවිධ ප්‍රතිරෝධයන් දැක්වීම, විශේෂයෙන් මාලිගාවත්ත ප්‍රදේශයේ පල්ලියක් පරීක්ෂා කරන්න යාමේදී පල්ලිය අසල ලිඳකින් ආයුධ තොගයක් සොයාගෙන ඒ වටේට එකතු වුණු පිරිස පල්ලිය සම්බන්ධ කරගෙන ඡායාරූප ගන්න එපා, වීඩියෝ ගන්න එපා වැනි ප්‍රකාශ නිකුත් කරා. මේවත් එක්ක යම් ගැටුම්කාරී තත්වයකට යාවි, කලහකාරී තත්වයකට යාවි වර්ධනමින් දෙන්න ඕන මේ ඉල්ලීම කරේ. නමුත් පක්ෂ විපක්ෂ දේශපාලන විශේෂයෙන්ම රජයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් පවා ප්‍රකාශ නිකුත් වුණා මේක තරම් සාධාරණ තත්වයක් නෙවෙයි කියලා. ඒ මතර පදනම් වෙලා තිය යුතුයි පෙරේද දිනේ වන විට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ආයේ වෙනි වාරණයක් නැහැ කියලා සඳහන් කරන්න තීරණය කළේ. කොහොමකටද දැන් නැවත ඒ වාර්තා කිරීම කරන්න හැකියාව තිබෙනවා? දැන් අත්අඩංගුවට ගැනීම කරලා තිබෙන නිසා, සොයා ගැනීම කරලා තිබෙන නිසා දැන් නිතරම ප්‍රමාණයන් හමු වෙන්නේ නැහැ. ඒ වෙන තත්ත්වයක් තියෙනවා. දැන් ආයෙමත් වාර්තා කිරීමේ හැකියාවක් තියෙනවද බලුවොත්?
ඔව්, ඒ වගේම මේ MM දේශපාලන චරිත පිළිබඳවත් සමාජයේ ප්‍රතිවිරෝධයක් ගොඩ නැගෙනවා අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම අමාත්‍ය රිෂාද් බදියුදීන්, ඒ වගේම නැගෙනහිර පළාත ආණ්ඩුකාර ALM හිස්බුල්ලා, බස්නාහිර පළාත ආණ්ඩුකාර අසාද් සාලි, මේ වගේ පුද්ගලයන් සම්බන්ධව සමාජ විරෝධයක් සහ දේශපාලන ක්ෂේත්‍රය තුළින්ම යම් විරෝධතා මතුවෙනවා අපි දකිනවා. මේ පුද්ගලයන් සම්බන්ධව යම් ප්‍රකාශයක් හෝ එසේත් නොමැතිනම් ඔවුන් සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව තොරතුරක් වාර්තා වෙනවද මනෝජ්?
ඔවුන්ට දැන් රීවි චෝදනා එල්ල වෙනවා. විශේෂයෙන් මේ දවස්වල වැඩිපුර මේ ඇහිල්ල දිගු වෙන්නේ රිෂාන් බදියුදීන් නමැතිවරයා සහ නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට. විශේෂයෙන් නැගෙනහිර ඉදිබන අනතල් විශ්වවිද්‍යාලය, ඒ වගේම මේ ජාතික ජමාත් සංවිධානයට හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා උදව් කරා කියන චෝදනාව. ඉතින් මේවට ප්‍රතිරෝධ ඉල්ල වුණත් ඡන්ද පදනමක් මේවට නිෂ්ක්‍රිය මාර්ග ගන්නේ නැහැ කියලා තමයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු සඳහන් කරන්නේ. අපි දැක්කම මේ පෙනී සිටින්න එක මන්ත්‍රීවරයෙක් සඳහන් කළා, අපි ඌට රහිව තීරණ අරගෙන ඌව කණ්ඩායම් ඉවත් කරෝකින් ඊළඟට බලයට පත් වෙන්න බලාගෙන ඉන්න කණ්ඩායම් ඌව ප්‍රතික්ෂේප කරයිද නෑ, ඌව වැරඳ ගන්න ඉස්ස වෙනවා, ඌව එකතු කරගන්න සිද්ධ වෙනවා. ඒ තැනට ලංකාවේ මැතිවරණ ක්‍රමය ඡන්ද ක්‍රමය මේ වන විට පත් වෙලා තියෙන්නේ. ඒ හින්දා පුද්ගල සාධකී ලක්ක කරගත්තට රජයන් ඊට රියව පීවර ගන්නේ නැහැ කියලා. නමුත් අපි දැක්කා ඊයේ දවස වෙනකොට පූජා තුරුලේ රතන ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා විපක්ෂයේ මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ යම් ආකාරයකින් විශ්වාස භංගයක් ගෙනෙන්න සූදානම් වෙනවා රිෂාන් බදියුදීන් නැමැතිවරයාට. ඉවරි ප්‍රේතදී ඒවා පමා වුණොත් හෝ තමන් වහන්සේ මූලිකත්වය අරගෙන මේ විශ්වාස භංගයේ පාර්ලිමේන්තුවට අරගෙන එන්න සූදානම් තුරුලේ රතන ස්වාමීන් වහන්සේ සඳහන් කළා. යම් ආකාරයකින් පිළිගන්න පුළුවන් චෝදනා සැකසීම චෝදනා ඔහුට එරෙහි වෙල්ල වෙලා තිබෙන නිසා ඔහු අමාත්‍ය දුරේ රැඳී සිටීම ඊට අදාළ පරීක්ෂණවලටත් බාධාවක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔහුට මේ තනතුරෙන් ඔහු ඉවත් කරලා තියන්න විශ්වාස භංගය යෝජනාවක් අරගෙන ඉන්න සූදානම් කියලා පූජ්‍ය අතුරට රතන ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ඒ වගේම හිස්බුල් ආණ්ඩුකාරවරයාට තනතුරෙන් ඉවත් වෙන්න කියලා නැගෙනහිර පළාතේ කඩසාප්පු වහලා පහුගිය සතියේ හර්තාල් ව්‍යාපාර පැවැත්වුණා. හයර් පුලිසමින් මුස්ලිම් ජනතාවම මේකට මූලිකත්වය අරගෙන කටයුතු කරනවා අපි දැක්කා. එවැනි තත්ත්වයක් තිබෙන්නේ. හැබැයි හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට සමහන් කරලා තිබුණා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පිරිසක් සහ තවත් කණ්ඩායමක් තමයි මේ ප්‍රතිරෝධය දක්වන්නේ, හර්තාල් පවත්වන්නේ. නමුත් ඔහු ඉවත් කරන්න එහෙම හැකියාවක් නැහැ, ඉවත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉවත් කරොත් ඉවත් කරන්න තනික මුකුත්දෙල ජනාධිපතිවරයා විතරයි. මේ පොඩි පොඩි අයට ඒව කරන්න බෑ. ඒ හින්දා තමන්ගේ ඉවත් කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ කියලා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා සමහන් කළා.
මීළඟ කාරණාව නැගෙනහිර ඉදිවෙන පෞද්ගලික විශ්වවිද්‍යාලය, ශරියා විශ්වවිද්‍යාලය කියලා තමයි දැන් කවුරුත් ඒක හඳුන්වන්නේ. මේ විශ්වවිද්‍යාලය සම්බන්ධව යම් තීරණයක් ගන්නා තත්වයක් අපි දුටුවා පහුගිය කාලවකවානු විදිහ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ සිදු කිරීම තුළින්. ඒ සම්බන්ධව සවිස්තරාත්මක විස්තරයක් ඔබෙන් දැනගන්න කැමතියි.
ඔව්, පසුගිය සතියේ කල්මුනේ සයින්ද බරු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකටත් එකතු වෙලා එහිදී පොදුවේ දක්වපු අදහස් දැක්වීමකදී ජනාධිපතිවරයා සඳහන් කළා ALM හිස්බුල්ලා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මනකලපුවේ මේ ආරම්භ කරලා තියෙන විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සුසත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිය යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විදිහට පවත්වාගෙන යනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ඒත් එක්ක මේ විශ්වවිද්‍යාලය මතින් පවත්වාගෙන යන ලබන විෂයමාලා පිළිබඳ පැහැදිලි තීරණයක් ගන්න නියමිතයි කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. යනුව මේක පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තියෙනවා. එහිදී මේ 21 වෙනිදා ඇති වෙච්ච සිදුවීම් පිළිබඳව ජනාධිපතිවරයා සඳහන් කළා මේක ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි, ජාත්‍යන්තර සම්බන්ධ වෙච්ච ප්‍රස්ත ක්‍රියාවක්. ඒ හින්දා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ඊට සම්බන්ධ උද්ගලයෙන් නිරත විශාල වශයෙන් මෙහෙම සිද්ධ කරලා අත්අඩංගුවට අරගෙන සාර්ථක අවසානයකට ඇවිල්ලා තියෙනවා සමාන් කළා. ඉතින් රටේ ජාතික සමගියත් සංහිඳියාවක් පළුදුන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙමින් ත්‍රස්තවාදයට ඉඩ තියන්න දායක වෙන්න එපා කියලා අධිපතිතුමා මෙහිදී ලිබුක් කළා. ඉතින් මේ සියල්ලට හේතු වෙන්නත් පුළුවන් ඉස්කුල් ආණ්ඩුකාර වර්ගය ඇතුළු කණ්ඩායම් වලටත් යම් ආකාරයකින් චෝදනා එල්ල වෙන එක රටපැත්තෙන් බැලුවමත් එවැනි ඇගිලි දිගුවීම් තියෙනවා. විශේෂයෙන් කාදිනලින් මේ උත්සාහ කළා මේවා කොහෙන් පටන් ගත්ත දේවල්ද කියලා හරියට හොයාගන්න ඕන කියලා. ඉතින් මේ සියල්ල පදනම් වෙලා වෙන්න ඕන ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කළේ කොහොමවත් මේ විශ්වවිද්‍යාලයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විදිහට පවත්වාගෙන යන්න ඉස්සරහට කටයුතු කරනවා කියලා සඳහන් කළා. ඒකම දැන් මේ විශ්වවිද්‍යාලයේ රුපියල් මිලියන 500ක කොටස් අයිති නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට ඉස්කුල් ආණ්ඩුකාරවරයාගේ පුතාට අයිති වෙන්නේ කොහොමද කියන එක ගැනත් හොයලා බලන්න ඕන කියලා පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් ඒෂා විතානගේ මන්ත්‍රීවරයා මතු කරපු ප්‍රශ්නයකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දුන්නා. ඔහු කිව්වා වෙන දේ පිළිබඳව ඉදිරියේදී සොයා බලන්න කටයුතු කරනවා කියලා. ඉතින් මෙතරම් කොටස් ප්‍රමාණයක් මේ විශ්වවිද්‍යාලයේ අර පරම්පරාවෙන් පරම්පරාවට යනවා වගේ ඊළඟට ස්කූල් ආණ්ඩුකාරවරයකින් උත්සාහ යන්නේ කොහොමද කියන චෝදනාව තමයි මතු කළේ. මේ පිළිබඳව ඉදිරියේදී සොයා බලන්න සූදානම් කියලා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙතනදී සඳහන් කිරීමක් කරා.
හොඳයි, මෙතනදී තවත් නිවැරදි කරගත යුතු කාරණාවක් තියෙනවා. මා දන්නේ කොයි ආකාරයෙන් මේ වෙනකොට ඔබට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තියෙනවද කියලා. එක්තරා රූපවාහිනී සාකච්ඡාවකට සම්බන්ධ වෙන නැගෙනහිර ආණ්ඩුකාරවරයා සඳහන් කරනවා, හිස්බුල්ලා මහතා සඳහන් කරනවා, මේක තමන් ලබාගත් පෞද්ගලික ණයක් කියලා. නමුත් මේ ආයතනයේ විශ්වවිද්‍යාලයක් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි නොවෙන්නට හේතු කාරණා වුණු තත්වය තමයි මේකට ප්‍රතිපාදන ලැබුණේ කොහෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවලා තියෙනවායි කියලා අනිත් පැත්තෙන් අපිට හෙන කාරණාව. දැන් මේ පරස්පර විරෝධී කාරණා දෙක සම්බන්ධව ඔබට මොනවද මේ වෙනකොට තොරතුරු ලැබෙන්නේ?
ඒ සම්බන්ධයෙන් විවිධ තොරතුරු තියෙනවා. දිරුක්ෂිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ආංශික කාරක සභාවට මේ විශ්වවිද්‍යාලය විශේෂයෙන් මඩකලපුව විශ්වවිද්‍යාලය එහි අලුත් පාඨමාලා ලියාපදිංචි කරන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉල්ලීම් කරලා තිබෙනවා. නමුත් මේ ආංශික කාරක සභාවෙන් මේකට අවසර ලබා දීලා නැත්නම් මේ විශ්වවිද්‍යාලය සඳහා මුදල් ලැබෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන නිසා කියලා එක තැනක කියවෙනවා. තවත් තැනක කියවෙනවා විශේෂයෙන් අරාබි රටවල්වලින් මේ විශ්වවිද්‍යාලයට මුදල් යොදවලා තියෙනවා. දකුණු ආසියාවේ වඩා හොඳින්ම ඉදි කරලා තියෙන විශ්වවිද්‍යාලය මේක. පහසුකම් විශාල ප්‍රමාණයක් තියෙන විශාල ආයෝජනයක් කරලා තියෙනවා. ඇයි ඔවුන්ට විශේෂයෙන් අරාබි කරේ රටවල්වලට ලංකාවේ මෙවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න තියෙන ඕමනාව කියලා තව පැත්තෙන් කරුණු කතා වෙමින් තියෙනවා. ඒ අතර තමයි හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා මේ ණයක් ලබා ගැනීමක් පිළිබඳව සඳහන් කළේ. හැබැයි මේකට ප්‍රතිපාදන ලැබුණු බව, විදේශ රටවල් ඒවට ප්‍රතිපාදන ලබා දුන්නු බව, ඒ වගේ ප්‍රතිපාදන ලැබුණු ආකාරය පිළිබඳව හරියට තොරතුරු කියාගන්න නොහැකි බව මේ කාරණා කිහිපයක්ම වාර්තා වෙනවා. අපි බලමු ඉදිරියේදීවත් මේ සම්බන්ධයෙන් විවරදී හරි කරුණක් අපිට හොයලා කියන්න ආරක්ෂක අංශ හෝ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය අංශවලට හැකියාවක් ලැබෙයිද කියලා.
හොඳයි, අද අපේ ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණය සිදු කරන මනෝජ් උඩතියාවල සම්බන්ධ වෙන්නේ අනුරාධපුර ප්‍රදේශයේ සිට. ඉතින් අපි ඔබට මතක් කර සිටිනවා යම් යම් සංනිවේදන දුරුවලතා ඇතිවිය හැකි අනපේක්ෂිත ආකාරයට. එසේ සිදුවහොත් ඒ පිළිබඳව කනගාටුව අපි ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම සමාව අයද සිටිනවා. දැන් අර මනෝජ් ඔබත් කලින් සඳහන් කළානේ අතුරුලිය රතන ස්වාමින් වහන්සේ රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනීමට කටයුතු කරමින් සිටින වගේ අපිට දැන් ලැබිලා තියෙනවා අතුරුලිය රතන ස්වාමින් වහන්සේගේ හඬපටිය. ඒ වෙනුවෙන් උන්වහන්සේ අදහස් පළ කරපු ආකාරය
රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා ඉක්මනින්ම එක්කෝ අග්‍රාමාත්‍යවරයා ඔහුගේ අමාත්‍ය දුරින් ඔහු වහාම ඉවත් කළ යුතුයි මේ පරීක්ෂණ කටයුතු සඳහා. එසේ ඉවත් නොකරන්නේ නම් දිරි දින කීපය තුළ මෙම විශ්වාස භංග යෝජනාව ගෙනීම සඳහා නායකත්වය ලබා දෙන බව මම මේ අවස්ථාවේදී කියන කැමතියි. එක්සත් ජාතික පක්ෂයේ ඒකාබද්ධ පොදු විපක්ෂයේ විශාල පිරිසක් දැනට කියලා තිනෝ මේ සම්බන්ධයෙන් ඒ අයගේ සහය පළ කරන්න කැමතියි.
ඔව්, මේ කාරණා අතරතුරේදී අපිට තවත් තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ තව්හිද් ජමාත් සංවිධානය විසින් පවත්වාගෙන ගිය සටන් පුහුණු කඳවුරු පිළිබඳව වන තොරතුරු. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ වගේ පුහුණු කඳවුරු කිහිපයක් මේ වෙනකොටත් සොයාගෙන තියෙනවා. දැන් මේ පුහුණු කඳවුරු සම්බන්ධව මීට වඩා තොරතුරක් ආරක්ෂකාංශ වෙතින් වාර්තා වෙනවාද? ඒ කියන්නේ කොයිතරම් ප්‍රමාණයක් මේකෙන් පුහුණු වෙලා තියෙනවද? මේවට අවියාවද කොයි වගේ පුද්ගලයින්ගෙන් හෝ වෙනත් විදේශ රටවල් වලින් ලැබිලා තියෙනවද? මේ පුහුණු වෙච්ච අයට දැන් මොකද වෙලා තියෙන්නේ? මොන වගේ සටන් පුහුණුද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? මේ වගේ තොරතුරු අපිට වාර්තා වෙනවද?
ඔව්, දැන් පුහුණු වීම පිළිබඳව සඳහන් වෙනවා මේ විවිධ කඳවුරුන් විවිධ ප්‍රමාණයන් 40 50 මේ වගේ පිරිස් පුහුණු වෙලා තිබෙනවා, ඒ අය හඳුනගෙන තිබෙනවා කියලා ආරක්ෂක අංශයන් කරනවා. ඉතින් ඒ වගේම දැන් අපි දැක්කා නැගෙනහිර පළාතේ එක ස්ථානයක් ආරක්ෂක අංශ පරීක්ෂා කරලා හඳුනගත්තා ඔය මේ ක්‍රියාකාරකමට ප්‍රධාන සැකකරුවෙක් විදිහට සලකන සහරාන් හසීම්. ඔහු ඒ නැගෙනහිර පළාතේ පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් කියලා. දැන් අපි දැක්ක හමුදාපතිවරයා සඳහන් කරලා තියෙනවා නැගෙනහිර පළාතේ ඉදිරියේදී ආරක්ෂක බලමුළු වැඩි කරනවා, කඳවුරු තර කරනවා කියලා කියන අතරේ ඔහු කියලා තිබුණ පස්සවදීන්දී ඔවුන් සතු දේපල රාජ්‍ය සන්තක වෙනවනේ අම්මා ආකාරයකින්. දැන් මේ ස්ථානය සාමාන්‍ය වශයෙන් ටයිප් ස්ථානයක් නම් මේක ආරක්ෂක අංශ භාරයට අරගත්තට පස්සේ ඒක ආරක්ෂක අංශ වල තැන ඒ වගේ තැනක කඳවුරක් වුණත් අපිට කරන්න පුළුවන්, ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑ වගේ ප්‍රකාශයක් සිදු කරයි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම නුවරඑළියේ බ්ලැක් හෝල් ප්‍රදේශයේ සිදු කරපු සෝදිසියකදී මෙවැනි පුහුණු මධ්‍යස්ථානයක් පිළිබඳව තොරතුරු ලැබුණා. ආරක්ෂක අංශයේ ස්ථානය හඳුනාගත්තා වගේම හිටිබිලා ලැප්ටොප් පරිගණකයක් ස්වාක්ෂර පිටනවා. මෙහිදී 60 දෙනෙකුගේ දත් තොරතුරු නම් ලිවෙනස් වෙනවා. මේ කණ්ඩායම IS ප්‍රස්තජාලයේ අපේ රටේ නියෝජිතයින්, ඒ වගේම ඔවුන්ගේ නාම ලේඛනයේ තමයි මෙහි තිබුණේ කියලා යම් ආකාරයකින් අනුමාන කිරීමක් කරනවා. ඒ අනුව ඒ සමාජිකින් අතරංගුවට ගන්න පුළුවන් කියලා. ඒත් එක්කම පහුගිය දිනවල බිබිල ප්‍රදේශයෙන් අතරංගුවට ගත්ත පුද්ගලයන් තවත් ස්ථාන කිහිපයකදී අතරංගුවට ගත්ත පුද්ගලයන් මේ ලයිස්ට්ුවේ නම් සඳහන් පුද්ගලයන් කියලා හඳුනාගෙන තිබෙනවා. එතකොට ඒ අනුව තමයි ආරක්ෂක අංශ ආකාරයකින් සැකපල කිරීමක් කරන්නේ මේ පරිගණකයේ තිබුණු 60 දෙනාගේ නාම ලේඛනය ශ්‍රී ලංකාවේ IS සංවිධානයට සම්බන්ධව කටයුතු කරපු පුද්ගලයන් කියලා. ඒ නිසා තමයි මම කිව්වේ බිබිල ප්‍රදේශයෙන් සහ තවත් ස්ථාන කිහිපයකින් ඒ සැක පිටක් දැනුවට ගත්ත පුද්ගලයන්ගේ. නමුත් මේ 60 දෙනාගේ නම් අතර තිබෙන බවට මම සඳහන් කළේ.
එතකොට මේ 60 දෙනෙකුගේ නම් සඳහන් වෙනවානේ මනෝජ්, මේගොල්ලෝ කවුද කියන කාරණාව සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වීමක් සිද්ධ වෙලා තියෙනවද?
ඔවුද ලුක්ෂාද පය පසුගිය 4 වෙනිදා බිබිල පොලිසිය අතරංගුවට ගත්ත සැකකරුවෙකු ඔහු කාටන්කුඩියේ පදිංචි මොහමඩ් කාසිම් මොහමඩ් වයිච් කියලා හඳුනගෙන තියෙනවා. බිබිල ප්‍රාදේශීය සභාව ආසන්නයේ වෙළඳ සැලක් පවත්වාගෙන ගිහිල්ලා තිබුණා. ඔහුව පහුගිය දිනවල පොලිසිය අතරංගුවට ගත්තා. IS ත්‍රස්ත නායකයාගේ රූපය සහ ඊට අදාළ පත්‍රිකා 29ක් එක්ක ඔහුව මේ වෙනකොට අධිකරණයේ මාස 3ක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන ඔහුගේ ප්‍රශ්න කරනවා කියලා සඳහන් කළා. ඒත් එක්කම 9 වෙනිදාක් බිබිල ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. කාප්තන් කුඩියේ පදිංචි මොහමඩ් හනීෆා මොහමඩ් ෆ්‍රිෂාන් කියලා හඳුරගෙන තිබෙනවා. ඔහුත් බිබිල නගරයේ රත්රන් භාණ්ඩ අලවිසලක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. මේ සැකකරුවන් දෙදෙනම සහරාන් ෆෂීන්ට අයිති බව කියන හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ තියෙන කඳවුරු භූමියේ නේවාසිකව පුහුණුව ලබලා තියෙන අය කියලත් වාර්තා වෙනවා. ඒ කීප දෙනාව හඳුනාගෙන තිබෙනවා නම් වශයෙන් සහ ඔවුන් හිටපු ස්ථාන විදිහටම.
දැන් පසුගිය කාලවකවානුවේදී විශාල ආන්දෝලනයකට තුඩු දුන්නනේ මේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් තොරතුරු ලැබුණද නැද්ද කියන කාරණාව පිළිබඳව මුස්ලිම් ආගමික නායකයන් නියෝජනය කරන මේ ජාමිතුල් උලමා සංවිධානය යම් කිසිවූ සඳහන් කිරීමක් කළා තිබුණා මනෝජ්, මේ තොරතුරු මීට වසර කිහිපයකට කලින් රජයට දැනුම් දීලා තිබුණා, කියන්නේ මේ අනතුරු ඇඟවීම කළා තිබුණා කියලා. රජය මේ පිළිගත්තද ඇත්තටම ඔවුන්ට මීට කලින් ජාමිතුල් උලමා සංවිධානය මේ අනතුරු ඇඟවීම කළා තියෙනවා කියලා?
IS සංවිධානයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ සිදුවන ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් ගැන සියලු තොරතුරු ලේඛන 2015 අවුරුද්දේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට බාර දුන්නා කියලා සමස්ත ලංකා ජනේතුළු ළමා සංවිධානයේ සභාපතිවරයා කරපු ප්‍රකාශයකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වලා තිබෙනවා. ඔහුගේ ලේකම්වරයා සමස්ත ලංකා ජනේතුළු ළමා සංවිධානයේ සභාපතිවරයාට දීපු ලිපියක මේ බව සඳහන් කරලා තියෙනවා. 2015 අවුරුද්දේ සමස්ත ලංකා ජනේතුළු ළමා සංවිධානයේ සභාපතිවරයා තමන් හමු වුණා කියලා පිළිගත්තත් ඔහු පවසන විදිහට සියලු තොරතුරු හෝ ලේඛන තමන් වෙත බාර දීපත් එහිදි සිද්ධ නොවුණා කියලා තමයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ අනුව මේ ප්‍රකාශය වහාම නිවැරදි කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම නැති වුණොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්න සිදු වෙනවා කියලා සමස්ත ලංකා ජනේතුළු ළමා සංවිධානයේ සභාපතිවරයාට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පුළියුමක සඳහන් කරලා තියෙනවා.
දැන් මේ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳවත් ලොකු කතා බහක් තියෙනවානේ. අපි පසුගිය සතියේත් මේ සම්බන්ධව කතා බහ කළා. ඒ වෙනකොට පැවති වාතාවරණය පිළිබඳව ප්‍රතිස්ත්‍රස්ත පනත ගෙන ආ යුතුයි කියලා අගමැතිවරයා ප්‍රකාශයක් කළා. ඊට පස්සේ ප්‍රතිස්ත්‍රස්ත පනතේ තියෙන්නේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ කරුණුවලට වඩා යම් කාරණා මුල් කරගෙන ඇතිවන විරෝධතා මර්ධනය කිරීමේ වැඩසටහනක් වගේ දෙයක් කියන කාරණාව පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ කළා සහ ඒ සම්බන්ධව අදහස් දැක්වුවා. තාමත් මේ සම්බන්ධව තියෙන ලොකු විරෝධතාවක්. අපි දැන් බලමු ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව මේ සතිය වෙනකොට මොනවද වාර්තා වෙන්නේ කියලා. මනෝජ්, මොනවද පාර්ලිමේන්තුව පැත්තෙන්, දේශපාලන ශාස්ත්‍රයෙන්, ජන සමාජයෙන් මේ සම්බන්ධව වාර්තා වෙන තොරතුරු?
දැන් පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වුණා. ඔබට මතකයි මේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයට වෙන්න කලින් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ආවා. ඒ පිළිබඳ විවිධ වාද විවාද ඇති වෙලා මේක ලංකාවේ සම්මත කරන්න සුදුසු එකක් නෙමෙයි කියලා විපක්ෂය ගෙනාවා. වගේම ඒක විදේශ අවශ්‍යතා ඉදිරි වීමක් කියලා සඳහන් කළා. ඒත් එක්කම සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරන්නත් මේක තියෙන තම කාරණා හේතු වෙනවා කියලා සඳහන් කළා. ඉන්න අනතුරුව මේ ප්‍රහාරයෙන් පස්සේ අග්‍රාමාත්‍යවරයා විදේශ මාධ්‍යත් එක්ක කරපු ප්‍රකාශයකදී සඳහන් කරලා තිබුණා මේ විශේෂයෙන්ම මේ අන්තවාදී කණ්ඩායම සමග විදේශ රටවලදී ක්‍රියාකාරී වෙච්ච පුද්ගලයෝ හඳුනගෙන තිබෙනවා. නමුත් ඇයි ඌන් අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියලා එහිදී අග්‍රාමාත්‍යවරයා කරපු ප්‍රකාශයක් තමයි ලංකාවේ නීති ප්‍රමාණවත් නැහැ, වෙනත් රටකට ගිහිල්ලා ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වෙලා ලංකාවට අපෝය අත්අඩංගුවට ගන්න කියලා. ඒක තියෙන්නේ ප්‍රතිත්‍රස්ත පනතේ. ඒ හින්දා පාර්ලිමේන්තුවට දාලා මේක මේ සම්මත කරලා දෙන්න කියලා. ඉතින් මේක පිළිබඳව ඊයේ දවසේ ආයමත් සභානායකවරයා විදිහට ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා යම් ප්‍රකාශයක් නිකුත් කරනවා. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා මේ ඉලක්ක කරගෙන ඔහු කියන විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රතිත්‍රස්ත පනත ගැන විවිධ අදහස් විවිධ අවස්ථාවල පළ කරලා තියෙනවා. මුලින්ම එකම කිව්වේ ප්‍රතිත්‍රස්ත පනත සහන පැකේජයක් කියලා. ඊට පස්සේ පහුගිය 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී ඔහු ඉල්ලා සිටියේ කමිටුවක් පත් කරලා ඒ ඔස්සේ ප්‍රතිත්‍රස්ත පනතේ කටයුතු කරනවා කියලා. නමුත් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක සාකච්ඡා කරද්දී ඔහු එකඟ වුණා. නමුත් දැන් ඒක ගේන්න කොහොමදවත් ඉඩ දෙන්නේ නැහැ කියලා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සඳහන් කරනවා. නමුත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පළත මුලින්ම 79 අරගෙන ආවා 1979 අවුරුද්දේ. ඊට පස්සේ විවිධ සංශෝධන සිද්ධ කරා විවිධ රටවලුත් ලෝකේ මේවට සංශෝධන ගෙනල්ලා තියෙනවා. නමුත් මේ මූලික ත්‍රස්තවාදයට මුහුණ දෙන්න නම් මේක යම් ආකාරයකින් සම්මත කර ගැනීමක් අවශ්‍යයි, ඒ නීති ප්‍රතිපාදන ලබා ගැනීමක් අවශ්‍යයි කියලා සභානායකවරයා සඳහන් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේදීත් මේ ගැන අදහස් අත්වලා අග්‍රාමාත්‍යවරයා කිව්වේ මේ පනත පාර්ලිමේන්තුවට තමන් අරගෙන ඉන්නේ ගෝලීය ත්‍රස්තවාදී මේ තත්ත්වයන්ට යම් ආකාරයකින් මුහුණ දෙන්න, ඊට අවශ්‍ය නීති ප්‍රතිපාදන ශක්තිමත් කරන්න කියලා. නමුත් අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයා මේකෙදී යම් ආකාරයකින් ප්‍රශ්නමතු කළා. ඔහු කිව්වේ මේ ත්‍රස්තවාදී පනත මතින් ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව එහෙම නැත්නම් අරගල කරන්න, වෘත්ති අරගල කරන්න එවැනි තත්ත්වයන් වලටත් බාධා සිද්ධ වෙනවා. ත්‍රස්තවාදීන් කියලා එවැනි අයවත් සලකලා තිබෙනවා. ඊට අදාළ තත්ත්වයන් ගැන දිගින් දිගටම අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කරා. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ මේ පනත ගැන තීරීම් කාරක සභාවක් දැම්මොත් ඒ ගැන තවදුරටත් සඳහන් කරන්න පුළුවන් කියලා. චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිව්වා රටේ ත්‍රස්තවාදය පුරන් කරන්න මේ ප්‍රතිත්‍රස්ත පනත කියලා තව අවශ්‍යතාවයක් නැහැ, තීරීම් කාරක සභාවක් දැම්මොත් මේ ගැන බොහෝ දේවල් ඉලිවිවි කියලා මේ සියල්ලටම කන් දීලා අග්‍රාමාත්‍යතුමා කිව්වේ මෙහෙම විරෝධතා තියෙනවා නම් ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න සංශෝධන ගේන්න සූදානම් කියලා. මෙහි දිගින් දිගටම මේකෙන් තියෙන විපාක දක්ව තමයි විපක්ෂය පැත්තෙන් සඳහන් කළේ. අර අනුර කුමාර් දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කිව්ව වගේ අරගල කරන්න සිසුන්ට පාරට බහින්න එහෙම හැකියාවක් නැහැ, එවැනි ත්‍රස්තවාදීන් විදිහට අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. තවත් පැත්තක් බතු කරා. ඒක තමයි විදේශ අවශ්‍යතාවයන් නිකු කරන්න මේ හරහා බලාපොරොත්තු වෙනවා කියලා. ඒ කියන්නේ ත්‍රස්තවාදීයක් කියලා යම් විදිහකට සැක කටයුතු පුද්ගලෙක් අත්අඩංගුවට ගත්තොත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න කලින් ඒ පිළිබඳව ඔහුගේ ගෙදරට කියන්න ඕන. ඒ වගේම ඔහුගේ නීතිඥවරයෙක් ළඟදී තමයි ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්න වෙන්නේ. ඒ කියන්නේ ත්‍රස්තවාදී කියලා සැක කරන පුද්ගලයෙක්ගෙන් ප්‍රකාශ ලබා ගන්න සිද්ධ වෙන්නේ නීතිඥවරයෙක් එක්ක. ඉතින් මෙවැනි තත්ත්වය ඇතුලේ යම් ආකාරයකින් ත්‍රස්තවාදීන් වන පුද්ගලයන්ට සහන ලැබෙනවා කියන චෝදනාවකුත් එල්ල කළා. මේ චෝදනා දෙක තමයි ප්‍රධාන වශයෙන් මේ ප්‍රතිත්‍රස්ත පනත අරගෙන එනවට විරුද්ධව ගොඩනැගෙන චෝදනා විදිහට සැලකෙන්නේ.
කාරණ ඔයාකාරයෙන් ගොනුවමින් තියෙන අතරතුරේදී ජාතික ආරක්ෂාව සම්බන්ධ වන යෝජනා තුනක් අරගෙන විපක්ෂයෙන් සවිස්රාත්මකව තොරතුරු අපි ඔබෙන් දැනගන්නට කැමති. මොකක්ද මේ යෝජනා තුන කියලා?
ඔව් විපක්ෂයේ දිගින් දිගටම කියන්නේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආණ්ඩුව සමත් වෙලා නැහැ. ඒ වගේම ආණ්ඩුව කරන ප්‍රකාශයක තවදුරටත් ජනතාවගේ විශ්වාසය බිඳවෙනවා. පාසල් ආරම්භ කරන කටයුත්තේදී විපක්ෂයේ කිව්වේ ආණ්ඩුවේ ප්‍රකාශ ජනතාවට විශ්වාස නැහැ කියලා. ජනතාව රටේ ආරක්ෂාව විශ්වාස කරලා මින් ඉදිරියට එන්නේ, ඒ කියන්නේ පාසල් දෙන්නේ ජනතාව දේවල් විශ්වාස කරන්නේ නැහැ කියලා. මේ ගැන කතා කරන්න පවත්වපු මාධ්‍ය හමුවකදී ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වෙන යෝජනා තුනක් විපක්ෂය ඉදිරිපත් කළා. ඒකේ පළවෙනි යෝජනාව තමයි ආගමන විගමන බුද්ධි අංශයක් ස්ථාපිත කරන්න, ඊළඟට ශ්‍රී ලංකාවට මුදල් රැගෙනීම සහ විදේශ මුදල් ශ්‍රී ලංකාවෙන් රැගෙන යාම ශ්‍රී ලංකා මහබැංකුවේ අධීක්ෂණයට පමණක් සිද්ධ කරන්න, ඒත් එක්කම අන්තර්ජාල ක්‍රියාකාරකම් පිළිබඳව විපර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්න කියලා යෝජනා තුනක් අරගෙන ආවා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන්. ඉතින් මේ යෝජනා තුන රජයේ පාර්ශවයට විපක්ෂයේ විදිහට ඉදිරිපත් කළා. දැන් මේ කාරණා සාකච්ඡා කරද්දී විශේෂයෙන් තවත් කාරණයක් මතු කරන දළ සලහ පෙරඹ මන්ත්‍රීවරයා ලංකාවේ වීසා ඉක්මවපු 9786ක් දැනට ශ්‍රී ලංකාවේ පුද්ගලයෝ ඉන්නවා කියලා හඳුනගෙන තියෙනවා. මේ පිරිසෙන් 50%ක විතර ප්‍රමාණයක් IS ත්‍රස්තවාදීන් ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශවලින් පැමිණ ඉන්න පුද්ගලයන්. ඒ වගේම ඊට අමතරව ලංකාවට රැකවරණය පතාගෙන පුද්ගලයන් 1670ක් ඇවිල්ලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා කියලා අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දැල සලහතරම මන්ත්‍රීවරයා ඇහුවා. ඉතින් ඒකට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පිළිතුරු උනේ විදේශ රටවලින් පැමිණ වීසා ඉක්මවූ පුද්ගලයන්ගේ යම් වර්ධනයක් සිද්ධ වෙනවා. ඒත් එක්කම 2016-18 කියන වසර තුනේදී මේ කාල සීමාවේදී මෙහිම පුද්ගලයන්ගේ වර්ධනය ටිකක් වැඩිපුර වෙලා තියෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා පිළිගත්තා. මේකට යම් යම් හේතු බලපාන්න පුළුවන්. ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය විමර්ශන කටයුතු සිදු කරනවා කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ඒ වගේම හර්ෂද සිල්වා ඇමතිවරයා යම් සාධනීය කාරණයක් පිළිබඳව අවධානය යොමු කළා. යම් ආකාරයකින් ආයමත් ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණෙන්න කියලා විදේශ සංචාරකයන්ට ආරාධනා කරන්න කලින් ලංකාවේ ආරක්ෂක තත්ත්වය ගැන ස්වාධීන ආරක්ෂක විගණනයක් කිරීමට රජය තීරණය කරලා තියෙනවා කියලා. එහිදී ඔහු කිව්වේ සංචාරකයන් එකපාරට එන්න කියන්නේ ඒ ගැන වගකීමක් ගන්න ඕනේ. එහෙම නැත්නම් විදේශිකයන්ට එන්න කියලා මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒ හරහා තව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ලංකාවේ ආයි සංචාරයට කරන්න පැමිණෙන්න කියලා විදේශිකයන්ට ආරාධනා කරන්න කලින් ස්වාධීන ආරක්ෂක විගණනයක් කරනවා. ඒ වාර්තාව ගොඩක් රටවල් පිළිගන්න සූදානම්. ඒ හරහා තමයි අපිට විශ්වාසය ගොඩනගන්න පුළුවන් කියලා හර්ෂද සිල්වා අමාත්‍යවරයා ගැන සඳහන් කළා. ඒකට හේතුව අග්‍රාමාත්‍යතුමා සහ ආණ්ඩුව සඳහන් කරනවා ලැබෙන කිලි මාසෙ විතර වෙද්දී ආයමත් සංචාරකයන්ට ප්‍රශ්නකින් පොරව ලංකාවට එන්න පුළුවන් සංචාරක ගමනාන්තයක් කියලා ශ්‍රී ලංකාව ප්‍රවර්ධන කටයුතු වලට යොමු වෙන්න සූදානමින් ඉන්නවා කියන විශේෂයෙන් ලංකාවේ සංචාර කර්මාන්තය මේ මොහොතේ බිඳ වැටෙන තියෙන තත්ත්වයෙන් උත්සන්නකින්ද අරගෙන ඒකට යම් පදනමක් විදියට අඩිතාලමක් විදියට තමයි හර්ෂද සිල්වා ඇමතිවරයා රජයේ ගත්ත තීරණයක් විදියට මේ තීරණය ප්‍රකාශයට පත් කළේ.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා මනෝජ් මේ ගෙවිලගිය සතිය ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය පිළිබඳවත් දේශපාලන ශාස්ත්‍රයේ සම්බන්ධව තියෙන ප්‍රතිචාර පිළිබඳවත් ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳවත් පැහැදිලිව විස්තර කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙමින් පිළිබඳව. එහෙමනම් අපි ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි. ආයිබෝවන්.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ බාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
Enjoy more stories in your language by visiting sbs.com.au.